ගරු නිරෝෂන් පෙරේරා මෙතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දින මාතෘකාව වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පන්ත යටතේ නියෝග දෙකක් අද විවාදයට සහභාගි වීමට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි රජයක් ලෙස මේ රටේ ආර්ථික වර්ධන වේගය නංවාලීමටත්, ඒ වගේ අපේ ජනතාව සඳහා උසස් ආදායම් මාර්ග ලබා දීම සඳහාත් අපනයනය පදනම් කරගන්න ලෝක ආර්ථිකයට බද්ධ වූ ආර්ථික ක්‍රමවේදයක් අප රජය විසින් ක්‍රියාත්මක කරනවා. දැන් මට ඉස්සෙල්ල කතා කරපු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, එතුමා ලොකු විදියට කතා කරා, විශේෂයෙන්ම විදේශ ආයෝජන මේ ලංකාවට ආවයි කියලා. නමුත් ගරු මන්ත්‍රීතුමාට අපි මතක් කරලා දෙනවා, දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඔබතුමාලගේ කාලේ අපනයනය 50%කින් විතර මේ රටේ කටාගෙන වැටුණා. ඔබතුමාලා මේ දූපත් මානසිකත්වයෙන් මේ රට ඇතුලේ විතරක් ඔබතුමාලා කටයුතු කරන්න ගිහිල්ලා, එදා 80 දශකයේ 90 දශකයේ අපි ලබාගත් ඒ අපනයන ශක්තිය ඔබතුමාලා කඩා බිඳලා දැම්මා. ඔබතුමාලාගේ කාලේ තමයි මේ රටට GSP+ නැති වුණේ. ඔබතුමාලාගේ කාලේ තමයි මේ රට මත්ස අපනයනය තහනම් කරලා යුරෝපා සංගමය ඔබතුමාලාගේ ධීවර ඇමැතිතුමාට බැරුව ගියා. එදා ඒ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න අපේ මූදේ. ඒ හින්දා ඔබතුමාලා විශාල විනාශයක් අපේ රටේ අපනයනයට කරලා අද ඔබතුමාලා කතා කරන අපනයනය ගැන. ඒ හින්දා අද වෙනකොට ඒ සියල්ලම අපි නිවැරදි කරගෙන යනවා. නමුත් මතක තියාගන්න, ඔබතුමාලා දවස් 51ක් ඔබතුමාලාගේ නීති විරෝධී අගමැතිවරයෙක් මේ රටේ පත් කරගත්තා. ඒ 51ේදී ඔබතුමාලා ගෙනාපු විදේශ ආයෝජන ටික කියන්නකො මොනවද කියලා. ඔච්චර කෙරුම් කාර්යෝ නම්, ඔච්චර ලොකු මහා ලොක්කෝ නම්, ඔය දින 51ේදී මොනවද ගෙනාවේ මේ ලංකාවට? ලංකාව ශ්‍රේණිගත කිරීමේදී පල්ලහැට වැටුණා. ඔබතුමාලා ලොකු ගණන්කාරයෝ නම්, රුපියලයාගේ අඩුතරමේ ආරක්ෂා කරගන්න පුළුවන් වුණාද? ඒ දවස් 51 යටතේ රුපියලක් කඩාගෙන වැටුණා. ඉතින් ඒ හින්දා ඔබතුමාලා ওই පොරොන්දු වුණු ওই විපක්ෂයේ දේශපාලනයේ කිසි දෙයක් ඔබතුමාලා බලය අතර ගන්නකොට කරන්නේ නැහැ කියලා දින 51ේදී අපේ රටේ ජනතාව හොඳින්ම දැක්කා. ඒ දින 51ේදී ඔබතුමාලට ඕන වෙලා තිබුණේ බලය අල්ලා ගැනීම පමණයි. මේ රටේ ආර්ථිකයට හෙනගාලා ගියත්, මේ ආර්ථිකය කඩන් වැටුණත්, මිනිස්සුන්ට කණ්ඩ නැතුව ගියත්, ඔබතුමාලට බලය ලබා ගැනීම සඳහා ඔබතුමාලා ඡන්දෙකට විතරයි ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ඒ විපක්ෂ නායකතුමා එදා කතා කරේ. ඉතින් ඒ හින්දා ඔබතුමාලා අපිට ආර්ථිකය ගැන කියන්න එපා. ඒ වගේ විශාල විනාශයක් මේ රටට කරලා ආයෝජකයෝ මේ රටට යන්න, මේ රටෙන් යන්න සලස්සලා හැම වෙලාවෙම ආයෝජකයෝ ආපුවම ඔබතුමාලා මෙතන මන්ත්‍රීතුමාලා ඇවිල්ලා කියන්නේ මොනවද? අපි ආපුවම ඔය ගිවිසුම් කැන්සල් කරනවා. අපි ආපුවම ඔය ගිවිසුම් කැන්සල් කරලා ඔය ආයෝජකයෝ පන්නනකොට කියනකොට කවුද එන්නේ ඉතින්? ඔහොම කියනකොට ඔය වගේ විපක්ෂයක් කටයුතු කරන්න ඕනේ. නමුත් ඊට වඩා වගකීමෙන් ඔබතුමාලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී කියනවා, විශේෂයෙන්ම අපි දැන් වෙනකොට අපි අපනයනය ඉතාම ශක්තිමත් කරගෙන යනවා. දැන් වෙනකොට ඔබතුමාලා ඒ සංඛ්‍යාලේඛන ගත්තොතින් එහෙම අපනයනය දැනට වර්ධනය වේගෙන යනවායි කියලා ඔබතුමාලට අභියෝග කරන්න බෑ. අපි විදේශ ආයෝජනය ගත්තොත්, ඒ විදේශ ආයෝජනයේ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ගිය අවුරුද්දේ මේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ සංඛ්‍යාලේඛන ඔබතුමාලට ඒ පෙට්ටි කඩ හරි මොනවා හරි එකතු කරපුවාම වැඩිම ඉතිහාසයේ කොහොම හරි ආව ඔබතුමාලා කිව්ව පරිදි ඔය වගේ හැල්ලුවෙන් කතා කරලා තමයි විදේශ ආයෝජකන්ට මේ අවස්ථාවට මේ රටට එන්න ඔබතුමාලා පාරහස් කරලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමාලා වර්ජන රැල්ලක්, ඔබතුමාලගේ එක එක වෘත්ති සමිතිය හරහා වර්ජන රැල්ලක් මේ රටේ ක්‍රියාත්මක කරලා, විශේෂයෙන්ම මාධ්‍ය තුලින් මං හිතන්නේ මුළු ලෝකෙටම පෙන්නනවා මේ රට අස්ථාවරයි කියලා. ඒ වගේම ඔබතුමාලගේ දේශපාලන කුමන්ත්‍රණ කළා මේ රට අස්ථාවරයි කියලා මුළු ලෝකෙටම පෙන්නලා මේ ආයෝජනය ගේන්න බැරි තැනකට පාර කපලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම අපි අපේ විපක්ෂයට මතක් කරනවා, දේශපාලනය කරන්න බලය ගන්න ඒක ප්‍රශ්නයක් නැහැ, ඔබතුමාලගේ ඒක අයිතිය. නමුත් රටේ ආර්ථිකයට විශේෂයෙන්ම අපේ දුගී දුප්පත් ජනතාවගේ ජීවන මාර්ගවලට ඒ බඩේ පාර ගහන්න එපා. ඒ බඩේ පාර ගැහුවොත් සියලු දෙනාටම සමාන ලෙස තමයි ඒවා වැදෙන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම අපි ඒ ඔබතුමාලගේ වැරදි ප්‍රතිපත්ති අපි දැන් නිවැරදි කරලා අපි හොරෙන් මේ කිව්වේ අපි කිව්වා ලෝක ආර්ථිකයට අපි මේ ආර්ථිකය බද්ධ කරන්න ඕනේ ලෝක ආර්ථිකයෙන් මේ රටට සම්පත් ගලා එන්න ඕනේ ලෝක ආර්ථිකයේ තරම් කරන්න පුළුවන් තරුණ පරපුරක් මේ රටේ බිහි කරන්න ඕනේ ඒ දැනුම ඒ තාක්ෂණය මේ රට ගෙනියන්න ඕනේ ඒ හින්දා ඒ සියලු දේ නැතුව අපිට මේ ආර්ථිකය හදන්න බෑයි කියලා අපි පැහැදිලිව කියලා තමයි අපි මේ ගමන පටන් ගත්තේ ඒ හින්දා අපි විශේෂයෙන්ම රජයක් හැටියට අපි ශක්තිමත් ආර්ථිකයක් අපනයනය පදනම් වූ ආර්ථිකයක් ලෝකෙන් සම්පත් මේ රටට ගලාගෙන එන ආර්ථිකයක් ඒ වගේම අපේ ජනතාවට තමන්ගේ දැනුමෙන් ඒ වගේම තාක්ෂණය භාවිතා කරලා ඒ ආර්ථිකයෙන් උසස් ආදායමක් ගන්න පුළුවන් ඒ පදනම මත තමයි අපි ආර්ථිකය ක්‍රියා කරන්න කියලා මේ අවස්ථාවේදී කියනවා ඒ වගේම GSP Plus සහනය කොංගුවක් කට්ටේ හිතනවා මේ GSP Plus සහනය අපිට ලැබුණ ගමන්ම මේක එකපාරම වැඩි වෙයි කියලා අවුරුදු ගණනාවක් දශක ගණනාවක් ඒ සියලුම කර්මාන්ත ශාලා වැහුණා කප්පාදු වෙලා ඒ ශ්‍රම බලකාය අපිට නැතුව ගියා පංගුවක් ශ්‍රම බලකාය වෙන රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන් ඒ තැන්වල රැකියා කරන්න පටන් ගත්තා දැන් අපිට ආයමත් අලුතෙන් ඒගොල්ලන්ව පුහුණු කරන්න සිද්ධ වෙලා තියෙනවා නැවතත් ඒ කර්මාන්ත ශාලා මේ රට ගෙනෙල්ලා ඒව නැවතත් ආයමත් මුළුමනින්ම පටන් ගන්න තියෙනවා නමුත් පංගුවක් වෙලාවට අපිට ඒ ලෝක වෙළඳ පොලේ තිබුණු ඒ ස්ථානය නැති වෙලා තියෙනවා ඉතින් ඒ හින්දා මේවා පංගුවක් කට්ටිය හිතනවා විනාශ කරපුවම දවසෙන් දෙකෙන් පැය ගාණින් මේවා හදන්න පුළුවන් කියලා මං හිතන්නේ මේවා දීර්ඝ කාලීනව අපි සැලසුම් කරපු දේවල් දැන් අපි දැක්කා දින 56කින් කොච්චර ඉක්මනින් විනාශ කරාද කියලා ඔය කතා කරන කට්ටියම ඉතින් ඒ හින්දා විනාශ කරන්න ලේසි විනාශ කරන්න කියන්නේ බෝම්බයක් ගහලා දාපුවම විනාශ වෙනවා නමුත් බලන්න බිල්ඩින් එකක් කොච්චර දවස් වෙනවද හදන්න කියලා ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි අපේ රටේ ආර්ථිකයේ තියෙන්නේ තාමත් විදේශ ආයෝජක අහනවා මේ රටේ ඔය ක්‍රියාත්මක වුණ ඔය ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් නැවතත් ආයමත් එයිද කියලා මොකද ඒ සියලුම බලවේග තාමත් ඒ ස්ථානවලම අද ලංකාවේ තියෙනවා ඒවා ආයමත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආයමත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්න බෑනේ මේ රටේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ව මිලදී ගන්න පුළුවන් දැන් ජනාධිපතිතුමත් කිව්වා එදා සල්ලි ටිකක් මදි වුණ හින්දා තමයි මන්ත්‍රීවරුන්ව මිලදී ගන්න බැරුව ගියේ කියලා. ඉතින් රටේ ජනාධිපතිතුමා කිව්වා. ඉතින් අද ටිකක් සල්ලි ටිකක් තව ටිකක් කොහෙන් හරි ওই ඩුබායි ගිනුමක හරි කොහෙන් හරි ගෙනාවොත් වැඩි කරලා මං හිතන්නේ පංගුවක් වෙලාවට මේ ප්‍රයත්නයක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔව් ඉතින් අපේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා මෙතන මට කියනවා බැරි වුණොත් මිරිස් ගන්නවලු. ඔව් ගන්න බැරුණු. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි ලෝකයේ ඉදිරියේ හැල්ලු වෙන්නේ නැතුව අපි කටයුතු කරන්න ඕනේ. දැන් හැල්ලු වෙන ලොකු කතාවක් කිව්වා ඒ තමයි අපේම නියෝජ්‍ය අමාත්‍යවරේ රංජන රාමනායක මැතිතුමා. එතුමාට ආසාවක් තියෙනවා ටිකක් ප්‍රසිද්ධ වෙන්න. එතුමාට ආසාවක් තියෙනවා මේ රටේ මොනවා හරි කියලා ප්‍රසිද්ධ වෙන්න. ඉතින් මම කියනවා එතුමාට විශේෂයෙන්ම කවුරු ඔව් කමන්නේ 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 ඒක 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 කමන්නේ අපි 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 ඔක්කොමලට වඩා එයා ප්‍රසිද්ධයි කමන්නේ නමුත් මේ රට අපි ඉස්සරහට ගෙනියනවා නම් මේ පාර්ලිමේන්තුව හැල්ලු කරලා ඉස්සරහට ගෙනියන්න බෑ ඒක අපි කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු හැල්ලු කරලා ඉස්සරහට ගෙනියන්න බෑ කවුරු හරි නීති විරෝධී වැඩක් කරනවා නම් එතුමාට වගකීමක් තියෙනවා ඒක පොලිසියට ගිහිල්ලා ඒ කම්ප්ලේන්ට් එක දාලා ඒක විභාග කරලා ඒ පුද්ගලයාව නීතියේ ඉදිරියට ගේන්න. නමුත් මේ නිකම් ප්‍රකාශ කරලා ජනප්‍රිය වුණයි කියලා මං හිතන්නේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන් අද උදේ අපේ කතානායකතුමත් කිව්වා එතුමාට කෝල් කරලා කිව්වා. නමුත් එතුමා කිව්වා ලිඛිතව එතුමාට දෙන්න කියලා මේ නම් ටික. එතකොට එතුමා ක්‍රියාත්මක කරන්න කියලා. දැන් අද වෙනකොට මං හිතන්නේ එතුමාට තාම දීලා නැහැ. ඉතින් ඇයි මොකද එතුමාට මේ කෝල් එක දෙන්න ඕනේ නැහැ. එතුමාට ඇවිල්ලා මේක ලිඛිතව දෙන්න පුළුවන් මේ මේ කට්ටිය මම මේ විශ්වාස කරනවා මේ මේ කොකේන් දානවායි කියලා. ඉතින් කතානායක තුමාට එතකොට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒව කරන්නේ නැතුව අද වෙනකොටත් අපේ ගෲප් මීටින් එකට රංජන රාමනායක මැතිතුමා ආවේ නැහැ. දැන් ඕකට ආවනම් අද එතුමාට නම් කරන්න තිබුණා ওই ගෲප් මීටින් එක ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා. ඒ වගේම මේ චේම්බර් එකට ආවනම් විපක්ෂයේ කවුද ඕවා කරන්න කියලා එතුමාට නම් කරන්න තිබුණා. ඉතින් ඒ වගේ දේවල් කරලා හැංගිලා ඉන්න එක මං හිතන්නේ අපේ රටට එතරම් සාධාරණයක් මේ රටේ මොකද දැනටමත් තරුණ පරපුර මේ മന്ത്രിවරු ගැන ඉතාම විවේචනාත්මකව മന്ത്രിවරු ගැන විශ්වාසය බිඳ වැටිලා മന്ത്രിවරු කියන පුද්ගලයාව ගණන් ගන්න නැති තත්වයට අද රටේ පත් කරනවා. ඉතින් ඒ ඉඳා කොහොමද මේ මන්ත්‍රීවරු ගමට ගිහිල්ලා කොහොමද නායකත්වයක් දෙන්නේ, කොහොමද ගම සංවර්ධනය කරන්නේ, නැත්තම් කොහොමද ගමේ අඩුපාඩු ගමේ ප්‍රශ්න විසඳන්නේ කියලා මම හිතන්නේ අපි සියලු දෙනාම අවධානය කරගන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ආර්ථිකය ගත්තාම අද වෙනකොට අපේ ශ්‍රම බලකාය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකොට ඔගලන් දන්නවා ත්‍රීවිල් 111ක් විතර තියෙනවා. අපේ තරුණ තරුණියෝ අද ත්‍රීවිල් වල ඒ ආර්ථිකයට අද හිර වෙලා තියෙනවා. ඒ වගේම රජයේ සේවකයෝ 114ක් තියෙනවා. අපේ ජනග්‍රහණය ගත්තොත් එහෙම ප්‍රතිශතයක් ලෙස අපේ රාජ්‍ය සේවයේ ඉතාම වැඩි. ඒ වගේම අපේ තව ලක්ෂ ගාණක් පිටරට රටවල් වලට ගිහිල්ලා ඒ ආර්ථිකය තමයි ඒගොල්ලන් රැකී රක්ෂා කරන්නේ. ඉතින් මේ වගේ මං හිතන්නේ අපි ලක්ෂ ගාණක් අපේ තියෙන හොඳ අපිට පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රම බලකාය අද අපි එක් එක් තැන්වලට අපි දාලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි ඒ ශ්‍රම බලකාය නැවතත් පුහුණුව අපි ලබා දීලා, ඒ වගේම දැනුම ලබා දීලා, ඒ තාක්ෂණය ලබා දීලා අපිට මීටත් වඩා අපේ රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන් ශ්‍රම බලකායක් අපි තවත් නිර්මාණය කරන්න ඕන. එහෙම නිර්මාණය කරේ නැත්නම් එහෙම අද වෙනකොට අපේ පෞද්ගලික අංශය ගත්තොත් මම හිතන්නේ සුජීවසේන සිංහ අපේ හිටපු අමාත්‍යතුමත් එතුමා දන්නවා බීඕ එකට ගියොත් එහෙම පුරප්පාඩු හුඟක් තියෙනවා. මං හිතන්නේ අද පත්තරේ ගත්තොත් එහෙම සතියන්ත පත්තරේ ගත්තොත් එහෙම පුරප්පාඩු හුඟක් තියෙනවා. නමුත් පෞද්ගලික ආයතනවල නමුත් අද හුඟක් දෙනෙක් බලන්නේ රජයේ රැකියාවක් තමයි. අද අපේ දැන් මහජන දින තියෙනවා. මහජන දින වෙලාවේ හුඟක් දෙනෙක් ඇවිල්ලා අහන්නේ රජයේ රැකියාව. නමුත් අපි විශේෂයෙන්ම මේ පෞද්ගලික රැකියාව වෙළඳපොළ අපි තවත් ශක්තිමත් කරලා හොඳ ආදායමක් ලබලා ඒ වගේම ඒගොල්ලන් විශ්‍රාම ගියාම ඒ ලැබෙන වැටුප් වලින් හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්නට අපි මේවා නැවතත් අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙම වුණ නැත්නම් එහෙම අපිට මේ ප්‍රශ්නේ දිගින් දිගටම එනවා. අපිට හැම වෙලාවෙම ඕගොල්ලන් හිටියත් එදා මහින්ද රාජපක්ෂ ඉන්නකොටත් අපේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පෙළපාලි ගියා. අපි ආණ්ඩුව ආවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පෙළපාලි යනවා. ඒක වෙනස් වෙලා නැහැ. ඒක තමයි කවදාරි අපේ ජනතාව තීරණය කරයි මේ දෙගොල්ලොම හිටියට මේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අපේ ශ්‍රම බලකාය හරියට අපි පුහුණු කරලා ඒ වගේම මේ ජාත්‍යන්තර ප්‍රමිතියට යුත් ඒ තාක්ෂණය භාවිතා කරන්නට අපේ තරුණ තරුණියන්ට ඒ නිවැරදි නායකත්වය දෙන්න. ඒ වගේම අපේ රටට මේ ආයෝජකයෝ ඇවිල්ලා ඒ කර්මාන්ත ශාලා ආරම්භ කරන්න. ඒ වගේම අපේ දේශීය ආයෝජකයෝ අපි විදේශීය විතරක් නෙමෙයි දේශීය ආයෝජකයෝ අපි විශේෂයෙන්ම ඒගොල්ලන් මේ රටේ ආයෝජනය කරන්නට විවිධ කර්මාන්ත ශාලාවල විවිධ සේවාන් වල අපි දිරිගන්වන්න ඕනේ. ඒ හින්දා තමයි අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි විවිධ ණය යෝජනා ක්‍රම අඩු පොලියට රජය විසින් ගෙවන ණය යෝජනා ක්‍රම අපි අද විශේෂයෙන්ම ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාලයේ යන සිසුන්ට රජයේ රැකියාව පමණක් නෙමෙයි ව්‍යාපාරයක් පටන් ගන්න උනත් පොලි නැතිව ඒ විශාල ණය මුදලක් දෙන්න අද අපි තීරණය කළා තියෙන්නේ ඒ පිළිබඳවයි. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව අපි සියලු දෙනාම අපේ ආර්ථිකය අපිට බරක් නොවි අපි හැම වෙලාවෙම කතා කරනවා ජනතාවට දෙන දේවල්. ජනතාවට හැම වෙලාවෙම මන්ත්‍රීවරුත් කැමති මොනවා හරි බෙදන්න. නමුත් බෙදනකොට හිතනවා මේ ඡන්දෙයි කියලා. නමුත් බෙදන්නත් මේ රටේ සල්ලි තියෙන්න ඕනේ. බෙදන්නත් මේ රටේ ආර්ථිකයෙන් ජනතාවගෙන් බදු ගහලා තමයි මේ රටේ බාන්දාගාරයට ඒ මුදල් එන්නේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අපේ ආර්ථිකය ශක්තිමත් කරගෙන අපේ ජනතාවට විශේෂයෙන්ම අපේ ජීවන වියදම අපි අඩු කරලා ඒ ජීවන තත්ත්වය උසස් කරන්නට අපි කටයුතු කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී සියලු දෙනාටම මතක් කරලා දෙනවා. ඒ වගේම අපි දන්නවා අපි ලෝක ආර්ථිකය ගත්තාම හැම වෙලාවෙම ලෝක ආර්ථිකයේ වර්ධනයක් වෙන්නේ නැහැ. ලෝක ආර්ථිකයේ පංගුවක් රටවල් ඒගොල්ලන්ගේ වර්ධන වේගය වැඩි වෙනවා. පංගුවක් වෙලාවට රටවල් වල ආර්ථික කඩා වැටෙනවා. ඒ හින්දා අපේ අපනයන පංගුවක් වෙලාවට අපි 80 දශකයේ නැත්නම් 70 දශකයේ තිබුණු අපනයන භාණ්ඩ නෙමෙයි අද වෙනකොට ලෝකයේ ඉල්ලුම තියෙන්නේ. අපි නිතරම මේ අපනයනය කොහොමද ලෝක වෙළඳපොළට හරියනසේ අපි සකස් කරගන්න කියලා අපි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. එදා අපිට තේ රබර් පොල් තිබුණා. අපි ඇඟලුම් කර්මාන්තය අපේ මේ රටේ නිර්මාණය කරගත්තේ නැත්නම් 90 දශකයේදී අද වෙනකොට අපිට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් අපි 90 දශකයෙන් පස්සේ ඇඟලුම් කර්මාන්තයට හරිලන කර්මාන්තයක් මේ රටේ බිහි කරගත්තේ නැහැ. අපි විශේෂයෙන්ම අපි තායිලන්තය නැත්නම් වියට්නාමයේ ගත්තොත් එහෙම අපිට අපනයනයෙන් පල්ලෑ හිටපු රටවල් ඒ විදේශ ආයෝජකයෝ ඒ වගේම තාක්ෂණය දැනුම ඒගොල්ලන්ගේ රටට ගෙනෙල්ලා ඒ කර්මාන්ත කරුවන්ට විශේෂ සහන දීලා ඒගොල්ලන් ඒවා ස්ථාපිත කරලා අද ලෝක වෙළඳපොළ ඒගොල්ලන් අල්ලන්න අද කටයුතු කරලා තියෙනවා. එදා අපේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වියට්නාමයෙන් ඇවිල්ලා මේ ලංකාව හා සමාන අපනයනයක් තියෙනකොට ඒ අගමැතිතුමා ඒ කියපු කතා එතුමා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. අද වෙනකොට අපිටත් වඩා 10 ගුණයකටත් වඩා අපනයන ශක්තියක් තියෙන රටක් හැටියට වියට්නාමයේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අපේ වරායවල් අපේ ගුවන් තොටුපළවල් අපි මීට වඩා කාර්යක්ෂම කරන්න ඕනේ. ඕගලන් දන්නවා අපි වරාය ගත්තාම පංගුවක් වෙලාවට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අපිට ඒ වරායේ යම් යම් ප්‍රතිසංස්කරණ කරන්න බැරි වෙලා තියෙනවා. වරාය කාර්යක්ෂම කරන්න බැරි වෙලා තියෙනවා. පංගුවක් වෙලාවට ඒ ආයතනවල රැකියා පුරෝලා එක් එක් කාලවල් වල අද වෙනකොට ඒ ශ්‍රම බලකායට මොනවද කරන්නේ මොනවද ඒ වගකීම් දෙන්නේ කියලා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පංගුවක් වෙලාවට අපේ වරාය අනිත් වරායවල් එක්ක සසඳනකොට ඒවල තියෙන වියදම් එක්ක අපිට අය කරන ගාස්තු වැඩිපුර අපිට අයකරන සිද්ධ වෙන නිසා අපිත් එක්ක තරංකාරීත්වයට අපිට අනිත් වරායවල් එක්ක අපි තරං කරන්න බැරි වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම අපේ එක පැත්තකින් තියෙනවා සිංගප්පූරුව අනිත් පැත්තෙන් තියෙනවා ඩුබායි ඒ දෙකත් එක්කම අපි විශේෂයෙන්ම තරං කරලා අපි ඒ වරායවල් වලට යන ඒ ව්‍යාපාරේ නැත්තම් ආනයන අපි ලංකාවට ගේන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපේ කර්මාන්ත කලාප විශේෂයෙන්ම අපි බිහි කරගන්න ඕනේ. අපි දන්නවා හම්බන්තොට වරාය මේ වෙනකොට අපි චීනයත් සමග හවුලේ අපි ක්‍රියාත්මක කරනවා. නමුත් අපිට තාම හම්බන්තොට කර්මාන්තපුරේ විවිධ ඉඩම් ගැටලු විවිධ අනිකුත් ගැටලු විවිධ දේවල් හින්දා අපිට හිතුව තරම් අපිට මේක ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක අපිට ලොකු මේ අපනයනයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ආයෝජක එන එකට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දැක්ක පංගුවක් වෙලාවට දේශපාලන වාසි ගන්න අපි ඒ ඉඩම් විකුණනවායි කියලා බොරු මත ප්‍රකාශ කරලා පංගුවක් වෙලාවට ඒ විදේශ ආයෝජක ආපු උත්සවවලටත් කඩා පැනලා
තව විනාඩි දෙකයි ගරු මන්ත්‍රීතුමා
ඒවා පහර දීලා ඒවා විනාශ කරලා ඒ රටවල රූපවාහිනියෙන් පවා විශාල ලෙස ඒක ප්‍රචාරය වුණා. ඉතින් අපි ඒ වගේ දේවල් කරනකොට අපේ රටටම තමයි අපි හානි කරගන්නේ. ඒ වගේ දේවල් කරනකොට අපේ සමාජයට තමයි හානි කරන්නේ. මතක තියාගන්න අපි මේ රජය කරයි. නමුත් ඔබතුමාලත් වංගුවක් එක කාලෙක ඔබතුමාලටත් එයි ඕවා පාලනය කරන්න. ළඟදී නම් එන්නේ නැහැ. නමුත් ඔබතුමාලටත් එයි එක. නමුත් ඔබතුමාලත් ඔය හානි කරගන්නේ ඔබතුමාලත් හානි කරගන්නේ ඔබතුමාලගේම රට කියලා ඔබතුමාලා හිතාගන්න. ඉතින් ඒ හින්දා ඔබතුමාලා මේ ආර්ථිකය කඩාකප්පල් නොකර ඔබතුමාලා දේශපාලනය කරන්න. ඔබතුමාලා මේ තරුණ තරුණියන්ගේ අනාගතය කඩාකප්පල් නොකර ඔබතුමාලගේ ඒ බලය ලබා ගැනීමේ වැඩපිළිවෙල යන්න. ඔබතුමාලා අපේ ඒ අපනයනය මත පදනම් වූ අපේ ඒ ලෝක වෙළඳපොළෙන් ඒ ගේන සම්පත් මේ රටට ගෙන ඒක නවත්තන්න නැතුව ඔබතුමාලාගේ ඒ දේශපාලන වැඩපිළිවෙල කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් කරුණාකරලා මේ රටේ දුගී දුප්පත් ජනතාව ඇතුළු සමස්ත ජනතාවම මේ රටේ ජීවත් වෙන ආර්ථිකය කඩාකප්පල් කරන්න ඔබතුමාලා ක්‍රියා කරන්න එපයි කියලා මේ අවස්ථාවේදී මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් අපිට වෙන්නේ එක ආණ්ඩුවකින් අපි ආර්ථිකය ශක්තිමත් කරනවා ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා ඔබතුමාලා එනකොට ඒක වටනවා. ඉතින් මොකද්ද මේකේ තේරුම? අපිට අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ඒ රටවල් අපිට ගව් ගානක් ඉස්සරහින් අද වෙනකොට ගිහිල්ලා තියෙනවා. අපිට තව තවත් බලන් හිටියොත් අපිට අද පිටිපස්සේ ආදායම් මට්ටමෙන් ඉන්න රටවල් අපිව විශේෂයෙන්ම පාස් කළා යවදී. අපි අද වෙනකොට ඉන්දියාව චීනය වැනි අපේ අසල්වාසී රටවල් ඒ වගේම ආසියානු රටවල් අද වෙනකොට විශාල ආර්ථික වර්ධන වේගයක් අරගෙන තියෙන්නේ එතුමාලගේ ඒ ආර්ථික ප්‍රතිපත්ති අද ක්‍රියාත්මක කරන දේශපාලන ස්ථාවරභාවය විශේෂයෙන්ම ලෝකෙට පෙන්ලා තියෙනවා. ඒ වගේම එතුමාලා විශේෂ උනන්දුවක් ගන්නවා අපනයනය පදනම් කරගෙන ඒ ආර්ථික ඉස්සරහට ගන්න. අපනයනය අද පදනම් කරගෙන විශේෂයෙන්ම කමියුනිස්ට් රටවල් එදා ඒ කමියුනිස්ට් රටවල් වියට්නාම් චීනය වැනි රටවල් එදා අපනයනය ප්‍රතික්ෂේප කරා. නමුත් එතුමා ඉන්දියාව වැනි දේව රටවල් වුණත් අපනයනයට යොමුන්නේ නැහැ. අපි ඊට ඉස්සෙල්ලා යොමුනේ. නමුත් දැන් වෙනකොට ඒගොල්ලන් අපිට වඩා ඒ අපනයනය ශක්තිමත් කරන්නට ඒ ප්‍රතිපත්ති වෙනස් කරගෙන තියෙනවා. අපනයනය දිරිගන්වන්නට ඒ ජනතාව
දැන් අවසන් කරන්න ගරු එතුමා
පෙළගස්සලා තියෙනවා.
ඒ
ආයෝජන ඒ කර්මාන්ත ශාලාවල විශේෂයෙන්ම ඒ වැඩ කරලා ඒවා ශක්තිමත් කරලා ඉස්සරහට යන්න පෙළගස්සලා තියෙනවා. ඔව්. ඒ කරමින් මගේ කතාව අවසන් කරමි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ශ්‍රීතරන් මන්ත්‍රීතුමා.
ගෞරව தலைமை தாங்கும் உறுப்பினர்வர்களே, இன்றைய தினம் ஏற்றுமதி இறக்குமதிகள் மீதான இரண்டு கட்டளை சட்டங்கள் மீது நடைபெறுகின்ற இந்த விவாதத்திலே அந்த பொருள் மீது பேசப்படுகின்ற விடயங்களுக்கு அப்பால் ஒரு விடயத்தை நான் முன்வைக்க விரும்புகிறேன். நேற்றைய தினம் யாழ்ப்பாண மாவட்டத்தினுடைய கொக்குவில் என்கிற பேரூரிலே கருவப்புலம் என்கிற கிராமத்தில் 8 பேர் அடங்கிய ஒரு வாழ்வெட்டு கும்பல் ஒரு வீட்டுக்குள்ளே புகுந்து ஒரு கயஸ் வேன் உட்பட 2 மோட்டார் சைக்கிள்களை பெட்ரோல் குண்டு தாக்குதல் மூலம் தாக்குதல் நடத்தி கொளுத்தியிருக்கிறார்கள். முழுமையாக அந்த வாகனங்கள் எரிந்து நாசமாகியிருக்கிறது. போலீசார் இந்த நடவடிக்கையை சரியான முறையில் அணுகாதமையும் இந்த விடயங்களுக்கு ஒரு காரணமாக இருக்கிறது. என்ன சம்பவங்கள் நடந்தாலும் அதனை ஒரு ஆபாக்குழு என்கிற பெயரிலே சொல்லிவிட்டு போலீசார் தாங்கள் தப்பித்துக் கொள்கிறார்கள். இந்த விடயத்தை நேற்றைய தினம் அங்கே படம் பிடித்து அதனை ஒளிபரப்பு செய்வதற்காகவும் செய்தியை சேகரிப்பதற்காகவும் சென்ற 7 ஆண்டுகள் செய்தி சேவையிலே தன்னை அர்ப்பணித்துக் கொண்டிருக்கின்ற டேன் செய்தி சேவையினுடைய டேன் டிவியினுடைய செய்தியாளர் நடராசா குகராஜ் அவர்கள் 31 வயசு, அவர் செய்தி சேகரித்துக் கொண்டிருந்த பொழுது அங்கே நின்ற போலீசார் அவர் மீது கண்மூடித்தனமான தாக்குதல்களை மேற்கொண்டிருக்கிறார்கள். இதனால் அவருடைய உடலிலே காயங்கள் ஏற்பட்டு அவர் நேற்றைய தினம் யாழ்ப்பாண வைத்தியசாலையினுடைய அவசர சிகிச்சை பிரிவிலே அனுமதிக்கப்பட்டிருக்கிறார். இந்த நாட்டிலே வேலியே பயிரை மேய்கின்ற ஒரு சூழல் நேற்றைய தினம் திரும்பவும் நடைபெற்றிருக்கிறது. பல்கலைக்கழக மாணவர்களை போலீசார் சுட்டுவிட்டு தவறாக சுட்டுவிட்டோம் என்கிறார்கள். மணல் கடத்துகின்றவர்களோடு சேர்ந்து தாங்களும் டிப்பர் வாகனங்களை வாங்கி வேறு நபர்களின் பெயர்களில் வைத்து மணலை கடத்துகிறார்கள். இதனை விட மரம் கடத்தி செல்பவர்களுக்கு அவர்கள் துணையாக இருக்கிறார்கள். யாழ்ப்பாணத்தின் தெருக்களிலே போலீசார் வழிமறித்து லஞ்சம் வாங்குகிறார்கள் என்ற செய்தி பல ஊடகங்களிலே வெளிவருகிறது. நேற்று நடந்த வாள்வெட்டு விஷயம் ஒரு பட்டப்பகல் இரவு நேரத்திலே அந்த செய்தியாளர் சென்று தன்னுடைய செய்தியை சேகரிக்க சென்ற பொழுது அந்த வாகனங்கள் எரிந்த நிலையில், மோட்டார் சைக்கிள்கள் எரிந்த நிலையில் செய்தி சேகரிக்க சென்ற செய்தியாளரையே அடித்து அவருடைய முகத்தை உடைத்து இரத்தம் வரக்கூடிய பாரிய காயங்களை போலீசாரே ஏற்படுத்தி இருக்கிறார்கள் என்றால் இந்த நாட்டிலே இருக்கின்ற பாதுகாப்பு யாருக்கு இருக்கிறது என்பதை முதல்ல நாங்கள் சிந்திக்க வேண்டும். 1983களுக்கு முதலும் 70களிலும் கூட இந்த நாட்டில் நேரடியாக இராணுவமோ கடற்படையோ விமானப்படையோ தமிழ் மக்கள் மீது தாக்குதல்களை நடத்தவில்லை. இந்த போலீசாருடைய இனவெறி சம்பந்தமான நடவடிக்கைகளும் அவர்களுடைய மிலேச்சத்தனமான நடவடிக்கைகளும் தான் இந்த மக்கள் மீதான வன்முறைகளுக்கு காரணமாக அமைந்தது. போலீசார் மீது வெறுப்பு கொண்ட மக்கள் அவர்கள் மீது போராட்டங்களை நடத்துகிற பொழுது இராணுவத்தையும் அனுப்பி, கடற்படையையும் அனுப்பி, விமானப்படையையும் அனுப்பி இந்த மக்களை பிறகு கொத்து கொத்தாக தமிழர்களை படுகொலை செய்தார்கள். இது வரலாறு. இதே நிலவரங்கள் இப்பொழுது திரும்ப தொடங்கி இருக்கிறது யாழ்ப்பாண மண்ணிலே. இவ்வாறான ஒரு அனர்த்தம் அநியாயம் இனிமேலும் நடைபெறாதபடி இங்கே பாதிக்கப்பட்ட டான் டிவியின் செய்தியாளர் நடராஜா குவராஜ் அவர்களுக்கு நீதி கிடைக்க வேண்டும். இது ஊடகத்துறை சார்ந்த அனைத்து ஊடகவியலாளர்களுக்கும் நேற்றைய தினம் விடுக்கப்பட்ட ஒரு பாரிய அச்சுறுத்தலாகும். அதிலும் போலீசாரால் விடுக்கப்பட்டது. அதற்கு நீதியை இந்த அரசு உடனடியாக நேர்மையோடு வழங்க வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் பதிவு செய்து கொள்கிறேன். அதே நேரம் தமிழர்களுடைய விடுதலை போராட்ட வரலாற்றிலே முதன் முதல் தமிழர்களின் மனித உரிமை போராளியாக தன்னை அர்ப்பணித்து இந்த மண்ணிலே கடந்த வாரம் உயிர்நீத்துக் கொண்ட கோடீஸ்வரன் அவர்கள் பற்றிய ஒரு பதிவையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். தமிழர்களின் உரிமை போராட்டத்தின் முதல் மனித உரிமை போராளி செல்லையா கோடீஸ்வரன் கடந்த வாரம் காலமானார். பத்தேகமையை பிறப்பிடமாக கொண்ட கோடீஸ்வரன் திருவண்ணாமலையில் நீண்ட காலம் வசித்து வந்தார். ஈழத்தமிழ் மக்களின் உரிமை போராட்டத்தில் அவரின் பங்கு கனதியானது. தன்னாலான எதிர்ப்பினை வெளிப்படுத்தி தமிழ் மக்களின் உரிமை எது என்பதை சிங்கள தேசத்துக்கு அன்பே திடமாக வெளிப்படுத்தினார். இதனால் தனி சிங்கள சட்டத்தின் பின்னர் சிங்கள மொழியில் தேர்ச்சி பெற மறுத்து தமிழ் மக்களின் மொழி உரிமைக்காக நீண்ட சட்ட போராட்டம் நடத்தி ஈழத்தமிழர் வரலாற்றில் கோடீஸ்வரன் இடம் பிடித்துள்ளார். தனி சிங்கள சட்டத்தின் அடிப்படையில் சிங்கள மொழியில் தேர்ச்சி பெறாத அரச உத்தியோகத்தர்களின் ஊதிய உயர்வை அரசாங்கம் தடுத்தமைக்கு எதிராக வழக்கு தொடர்ந்தார். தனி சிங்கள சட்டமூலத்திற்கு எதிராக கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இது விடயத்தோடு சேர்ந்த ஒரு விடயம். இவர் ஒரு மனித உரிமை போராளி, நேற்றைய தினம் காலமாகி இருக்கிறார் இந்த மண்ணிலே. இவரை பற்றி பதிவு செய்ய வேண்டியதற்கு வேறு நாட்கள் இல்லை. நான் ஈழப் போராட்டம் பற்றி சொல்லவில்லை. இந்த நாட்டிலே கொண்டு வரப்பட்ட ஒரு சட்டத்திற்கு எதிராக எவ்வாறு இவர் போராடினார், அவர் இறந்திருக்கிறார், 85 வயதிலே இறந்திருக்கிறார். அவரை சொல்லுகிற இந்த இடத்திலே நீங்கள் சட்டத்துக்குள் இவ்வளவு விடயங்களை பேசுகிறீர்கள். இந்த ஒரு விடயத்தை தொடுகிற பொழுதுதான் கௌரவ உறுப்பினருக்கு தன்னுடைய உள்ளத்திலே இருக்கின்ற அந்த தாங்கள் செய்த அநியாயம் வெளியிலே வருகிறது என்றால் நான் அதனை அவரிடம் கடவுள்தான் அவரை கேட்டுக்கொள்ள வேண்டும். மிக முக்கியமாக இந்த இவருடைய போராட்டம் அரசாங்க எழுதுவிளைஞர் சங்கத்தின் தலைவரும் அரசாங்க எழுதுவிளைஞருமான செல்லையா கோடீஸ்வரன் சிங்கள மொழியில் தேர்ச்சி பெற மறுத்தார். அவருக்கு கிடைக்க வேண்டிய ஊதிய அதிகரிப்பு கிடைக்கவில்லை. தனக்கு கிடைக்க வேண்டிய ஊதிய உயர்வை கேட்டும் அது கிடைக்காமைக்கான காரணமாக இருந்த 1961 டிசம்பர் திரைசேரி சுற்றின்றுபம் மற்றும் 1956 ஆம் ஆண்டு உத்தியோகபூர்வ மொழி சட்டம், தனி சிங்கள சட்டம் ஆகியன அன்று நடைமுறையில் இருந்த சோல்பரி அரசியல் அமைப்புக்கு முரணானது என்றும் கொழும்பு மாவட்ட நீதிமன்றத்தில் வழக்குகளை தாக்கல் செய்தார். இவ்வாறு அவருக்காக அந்த காலத்தில் இருந்த பிரபல சட்டத்திறனிகள் திருச்செல்வம், ரங்கநாதன், நவரத்னம் போன்ற கியூசிகள் அவர்கள் இந்த வழக்குகளை செய்திருந்தார்கள். தனி சிங்கள சட்டம் அரசியல் ஜாப்பின் 29(2) சரத்துக்கு முரணானது. ஆகவே அச்சட்டம் செல்லுபடியற்றது. அந்த சட்டத்தை நடைமுறைப்படுத்தும் 61 டிசம்பர் திரைசேரி சுற்றின்றுபவும் செல்லுபடியற்றது என கோடீஸ்வரன் தரப்பு சட்டத்தினைகள் வாதிட்டனர். அந்த காலத்திலே அரசரப்பில் இருந்த ஸ்ரீமாவு பண்டார் நாயக்கா அவருடைய காலத்திலே இந்த வழக்கு அவருக்கு எதிர்ப்பாக தீர்ப்பு வழங்கப்பட்டு அவர் வஞ்சிக்கப்பட்ட பொழுதும் கூட தொடர்ந்து போராடி அவர் வெற்றி பெற்றிருந்தார். அதனால்தான் நான் இந்த இடத்திலே அந்த மனித உரிமை போராளியை பற்றி நான் பதிவு செய்கிறேன். மிக முக்கியமாக யாருடைய மனங்களையும் நோகடிக்க வேண்டும் என்பதோ அல்லது யாரையும் வலிந்து வன்மத்துக்கு இழுக்க வேண்டும் என்பதோ எங்களுடைய நோக்கம் அல்ல. இந்த நாட்டிலே பாதிக்கப்பட்டவர்கள் நாங்கள். பாதிக்கப்பட்ட அடிப்படையிலே நாங்கள் எங்களுடைய மக்கள் சார்பாக இந்த மண்ணிலே நடந்த அநியாயங்கள் தொடர்பிலே யார் பேசியிருந்தாலும் அவர்களை பதிவு செய்ய வேண்டிய ஒரு காலம் எங்களுக்கு இருக்கிறது. அதனால்தான் இந்த இடத்திலே நான் பதிவு செய்திருக்கிறேன். இதனை குறுக்கருத்த கௌரவ உறுப்பினர் அவர்களே, நீங்கள் தமிழர்களுக்கு நடந்த அநீதிகளை சற்று சிந்தியுங்கள். இன்றைய இந்த ஏற்றுமதி இறக்குமதி கட்டளை சட்டத்திலே நான் ஒரு விடயத்தை முன்வைக்க விரும்புகிறேன். ஏற்றுமதி இறக்குமதி இந்த நாட்டிலே செய்யப்படுகிற பொழுது இங்கே பலரும் தங்களுடைய வியாபாரங்கள் பற்றி பேசினார்கள், தங்களுடைய கொக்கைன் வியாபாரங்கள் பற்றியும் பேசினார்கள். எங்களுக்கு அது தெரியவில்லை. ஆனால் சாதாரணமான விவசாயிகள், இங்கே கௌரவ எதிர்த்தரப்பிலே இருந்த ஒரு முன்னாள் அமைச்சர் கூட நாவலப்பட்டியில இருக்கின்ற தொழில்துறைகள் பற்றி பேசினார். இன்று வடக்கு கிழக்கு பகுதிகளிலே நெல்லை ஆதாரமாக கொண்டிருக்கின்ற விவசாயிகள் தங்களுடைய நெல்லை நியாயமான விலைக்கு விற்க முடியாத அளவுக்கு இந்த நாடு
இருக்கிறது.
I already the secretaries we spoke to, secretary and the party leaders concerned to 20 minutes. Our party 40 members. No other 10 minutes?
No.
அப்படி என்ன பேசலாது மிஸ். நாங்கள் எங்களுக்கு எங்களுக்கு 14 பாராளுமன்ற உறுப்பினர் இருக்கிறோம், எங்களுக்கு எப்படி 10 நிமிஷம் தர முடியும்?
மேக பக்ஷ நாயக்கு அத்திர கதா கல்ல ஹிமனா விசத கண்ண முகது மட்ட மெத்தன தீல
எல்லாரோடையும்
கால மட்ட தீல எல்லாரோடையும் காலைய தமிழ் மட்ட தென்ன புழுவாங்க
சங்கிதாயகத்துமா
மே காரணம்
எங்களுக்கு 20 நிமிஷம் ஒதுக்கப்பட்டது, எங்களுக்கு 20 நிமிஷம் ஒதுக்கப்பட்டது, அந்த நேரத்தை நீங்க எடுக்காதீங்க. நாங்கள் 14 பாராளுமன்ற உறுப்பினர் இருக்கிறோம்.
கௌரவ
முதற் கூலாசன் மஹிந்த அமரவீர் அவர்களுக்கு கூட இந்த தகவல் தெரிவிக்கப்பட்டு 10 நிமிடங்கள் மேலதிகமாக 20 நிமிடங்கள் சொல்லப்பட்டது. இப்பொழுது எங்களுக்கு அந்த கிள்ளி தெளிப்பது போல நீங்கள் 3-4 நிமிடங்கள் சொல்வது பொருத்தமற்ற விடயம். இங்கே வடக்கிலும் கிழக்கிலுமே இருக்கின்ற பல நெல் உற்பத்தியில ஈடுபடுகின்ற விவசாயிகளுடைய நெல்லை நியாயமான முறையிலே கொள்வனவு செய்ய முடியாமல் அவருடைய நெல் விற்கப்படாமல் இன்று தடுக்கப்பட்டிருக்கிறது. ஏற்கனவே பாராளுமன்றத்துக்கு கூட அறிவிக்கப்பட்டது, அமைச்சரவையிலே தீர்மானிக்கப்பட்டது. 1 கிலோ சம்பா நெல் 40 ரூபாவுக்கும் 41 ரூபாவுக்கும் 1 கிலோ நாட்டு நெல் 38 ரூபாவுக்குமாக தீர்மானிக்கப்பட்டிருந்தது. ஆனால் அதனுடைய விலை ஒரு சம்பா ஒரு மூடை 2870 ரூபாய் என்றால் 2300 ரூபாய்க்கு தான் கொள்வனவு செய்கிறார்கள். ஒரு மூடை நாட்டு நெல் என்றால் 2660 ரூபாய் என்றால் 2100 ரூபாய்க்கு தான் கொள்வனவு செய்கிறார்கள். எவ்வாறு இந்த விவசாயிகள் தங்களை தக்க வைக்க முடியும்? இந்த நாட்டில ஏற்றுமதி இறக்குமதி பொருளாதாரம் பற்றி எல்லாம் பேசுகிற நேரத்திலே நெல் சந்தைப்படுத்தும் சபை, நெல் சந்தைப்படுத்தும் அதிகார சபை நேர்மையாக நடந்து கொள்ளாத காரணத்தால், நேர்த்தியாக உரிய காலத்திலே முடிவுகளை எடுக்காத காரணத்தால் இன்று இந்த விவசாயிகள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். குறிப்பாக வடக்கு மாகாணத்துக்கூட மன்னார் மாவட்டத்தினுடைய நானாட்டான் மாந்தை முசலி மடு போன்ற இடங்களில் இப்பொழுதுதான் முதல்கட்ட அறுவடை நடைபெறுகிறது. எந்த நெல்லையும் நெல் சந்தைப்படுத்தும் சபை இதுவரை கொள்வனவு செய்யவில்லை என்பதுதான் துரதிருஷ்டவசமானது. ஏற்கனவே கிளிநொச்சி, வவுனியா, மன்னார், முல்லைத்தீவு, மட்டக்களப்பு, திருவண்ணாமலை, அம்பாறை மாவட்டங்களில் கூட ஒரு நியாயமான முறையிலே நெல் கொள்வனவு இடம்பெறாததால் வெள்ளத்தால் பாதிக்கப்பட்ட கிளிநொச்சியும் முல்லைத்தீவும் கூட தங்களுடைய பொருட்களை நெல்லை உற்பத்தி செய்த நெல்லை விற்க முடியாமல் அவர்கள் மிகப்பெரிய பொருளாதார நெருக்கடிக்குள் இருக்கிறார்கள். விவசாயத்திற்காக அவர்கள் பட்ட கடன்களுக்காக அவர்கள் செலுத்த வேண்டிய வட்டி இவ்வளவையும் தாண்டி இந்த விவசாயிகளுடைய எதிர்காலம் சூன்யமாக இருக்கிறது. ஆகவே இந்த நெல் உற்பத்தி என்பது மேற்கொள்ளப்பட்ட பொழுது இந்த மண்ணிலே அவர்களுக்கான காப்புறுதி சரியான முறையில் வழங்கப்படவில்லை, அவர்களுக்கான உள்ளீடுகள் வழங்கப்படவில்லை. அவர்கள் இவ்வளவையும் தாண்டி இயற்கையான அனர்த்தங்களையும் தாண்டி உற்பத்தி செய்த நெல்லை விற்க முடியாமல் இருக்கிறார்கள் என்றால் எவ்வளவு அபாயகரமானது. அரசாங்கம் அறிவித்தது, தாங்கள் இப்பெரும்போகத்திலே வடக்கு மாகாணத்தில் மட்டும் 40,800 மெட்ரிக் டன் நெல்லை நாங்கள் கொள்வனவு செய்ய திட்டமிட்டிருக்கிறோம் என்று. ஆனால் இதுவரை இந்த வடக்கிலும் கிழக்கிலும் ஒவ்வொரு மாவட்டங்களிலும் எவ்வளவு மெட்ரிக் டன் நெல் இதுவரை கொள்வனவு செய்யப்பட்டது என்பதை சம்பந்தப்பட்ட அமைச்சர்களுடன் தெரிவிக்க வேண்டும். அப்பொழுதுதான் இந்த விவசாயிகளை காப்பாற்ற முடியும். இந்த நாட்டில் நாங்கள் ஏற்றுமதி இறக்குமதி தேவை பொருளாதார ரீதியாக நாங்கள் பேசுகிறோம், அவை எல்லாம் நடக்கத்தான் வேண்டும். ஆனால் இந்த நாட்டினுடைய முதுகெலும்பாக இருக்கிற அடிப்படை பொருளாதாரமாக இருக்கிற விவசாயம் ஏன் புறக்கணிக்கப்பட்டிருக்கிறது? ஏன் இந்த விவசாயிகளுக்கு கை கொடுக்க இந்த அரசினுடைய சரியான நடைமுறை இங்கு மேற்கொள்ளப்படவில்லை? இதனை விட மிக முக்கியமாக இந்த தங்களுடைய கள்ளு இறக்குகின்ற தொழிலே ஈடுபடுகின்ற தொழிலாளர்கள், தெங்கு பனம்பொருள் உற்பத்தியிலே ஈடுபடுகின்ற தொழிலாளர்கள் கடுமையாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்கள் தாங்கள் உற்பத்தி செய்கின்ற கள்ளினை தாங்கள் ஒரு போர்த்தலிலே அடைத்து விற்பனை செய்ய வேண்டும் என்றால் அதற்காக அரசாங்கம் அவரோட 31 ரூபாய் வரி அறவீடு செய்கிறது. இங்கே கல்வி ராஜாங்க அமைச்சர்களும் இருக்கிறார், அவருக்கு ஏற்கனவே தெரியும். 31 ரூபாய் அறவீடு செய்கிறது வரியாக. ஒரு போர்த்தலுக்கு 52 ரூபாய், ஒரு மூடிக்கு 4 ரூபாய், அந்த போர்த்தலுக்குரிய மூடி அதன் லேபிளுக்கு 4 ரூபாய், விறகு கூலி இவ்வளவும் சேர்த்து அந்த கல்லை, ஒரு போர்த்தல் கல்லை 150 ரூபாய்க்கு விற்பனை செய்ய முயன்றால் இங்கே அரசாங்கம் பன்னாட்டு கம்பெனிகள் உற்பத்தி செய்த பியரை 100 ரூபாவுக்கு அனுப்பிவிடுகிறது. நெஞ்சு தேய கால் தேய்ந்து ரத்தம் சிந்தி மரமேறி அவர்கள் உழைத்த உழைப்பு மண்ணிலே சிதறுகின்ற ஒரு சூழல் இந்த நாட்டிலே உருவாக்கப்படுகிறது. கடுமையான வரியின் மூலம் ஏற்றுமதி இறக்குமதிகளுக்கான வரியும் வருமானமும் பற்றி இங்கே பேசப்படுகின்ற அதே நேரம் இந்த அப்பாவிகள் சுதேசிய தொழிலாளர்கள் வாழ்க்கை பூராக தாம்பட்ட கஷ்டத்தின் மூலம் உழைத்ததை உற்பத்தியை சரியான முறையில் விற்பனை செய்ய முடியாமல் அரசாங்கத்தினர் கிடுக்கு பிடியின் வரியினால் அவர்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அதிலும் இந்த தொழிலே அதிகமாக இந்த நாட்டில் ஈடுபடுகின்றவர்கள் வடக்கிலும் கிழக்கிலுமே உள்ள தொழிலாளர்கள். இவர்களுடைய இந்த இந்த பாதிப்புக்கு உடனடி நிவாரணம் வேண்டும். குறிப்பாக யாழ்ப்பாணத்தில் இந்த கல் அடைக்கின்ற உற்பத்திகளை மேற்கொள்கின்ற வரணி பண்டத்தரிப்பு கிளிநொச்சி போன்ற சங்கங்கள் மிக பாரிய அளவு நட்டத்தை சந்திக்கின்றது. இதனை விட இவர்கள் இவ்வாறு செய்கின்ற நேரத்தில் இந்த வரியை அறவிடுவதற்காக செல்லுகின்ற மதுவரி திணைக்களத்தை சேர்ந்தவர்கள் செய்கின்ற அநியாயங்கள் அவர்கள் சொல்லில் அடங்காதவை. மதுவரி திணைக்களத்தை சேர்ந்தவர்கள் அந்த தொழிலை அழிக்க செயல்படுகின்றார்கள். அந்த வகையிலே இந்த தொழிலை ஈடுபடுகின்றவருடைய வாழ்க்கை சுவீட்சம் பெற வேண்டுமானால் அவர்களுக்கு இதில் நிவாரணம் கிடைக்க வேண்டும். அரசாங்கம் இந்த வரியை நிறுத்த வேண்டும். அவர்களுக்கு மீது மேற்கொள்ளப்படுகிற வரியை நிறுத்தி அவர்கள் தங்களுடைய சுதேசிய தொழிலை சரியாக மேற்கொள்ளக்கூடிய வழியை அரசாங்கம் மேற்கொள்ள வேண்டும். அதற்கான வழிமுறை வேண்டும் என்பதை இந்த இடத்திலே வலியுறுத்தி நிறைவு செய்கின்றேன்.
ஸ்தூதி. ஈழங்கட கரு மஹிந்த அமரவீர மந்திரித்துமா ஈட்டு பிரதம கரு தாரக பாலசூரிய மந்திரித்துமா மூலாசனின். கரு மந்திரித்துமா கத்தாகரன்.
கரு மூலாசனாரூட மந்திரித்துமையனே, 1979 அங்க 40 தரண ஸ்ரீலங்கா பணயன சம்வர்தன பணத்தட்டு அதால சசோதன கெசட் நிவேதனே பிலிபந்தவ தமாய் அது தினே சாகச்சா வென்னே சாகச்சா ஒஸ்ஸே விவித மாத்ருகாவலட்ட விவித காரணா பிலிபந்தவ மே பார்லிமேந்து அவதானே யமுனா கெசேதாத்மா சந்தான் கரான கெமதி அப்பி ரட்டாக் விதியட்டு ගොඩනැගෙන්න රටක් විදියට දියුණු වෙන්න නම් ඉස්සරහට යන්න නම් අපේ අපනයනය ශක්තිමත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. අපි අපනයනය ශක්තිමත් කරන්නේ නැත්නම් ඒ වගේම අපේ අපනයන ශේෂ්ත්‍රය වර්ධනය වෙනුවෙන් කැප වෙන්නේ නැත්නම් අපිට මේ රට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. අද අපිට සිද්ධ වෙලා තියෙන ආනයනය කරන ආර්ථිකයක් තමයි අපේ රටේ තියෙන්නේ. සියලුම දේවල් ආනයනය කිරීම තමයි කාලයක් තිස්සෙම සිදු වෙලා තියෙන නිසාම අපේ ජනතාව අද නිෂ්පාදනයට වඩා හුරු වෙලා තියෙනවා. ආනයනය කළා පරිභෝජනය කරන්නත් ඒ ප්‍රයෝජනයට ලබා ගැනීම. අපිට අවශ්‍ය ආහාර ටිකවත් අපේ රටේ සෑම තැනකම වගා කරන්න පුළුවන් ඕනම දෙයක් අපේ පළතුරු වර්ග කාලා බොහොමයක් පළතුරු වල වරක මදුලක් කාලා කොස් සැටයක් විසි කරත් පැලවෙන රටේ අපි බොහෝ දේවල් පළතුරු වර්ග ඉබේම පැලවෙන රටේ ඕනම දෙයක් වගා කරන්න පුළුවන් රටේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 50,000කට වැඩි අපි පළතුරු විතරක් මේ රටට ගෙනල්ලා පරිභෝජනය කරනවා. ඒකෙන්ම ඔබතුමියට වැටහෙනවා ඇති කොච්චර බරපතල තත්ත්වයක්ද අපේ රට තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. අපනයනය පැත්තක තියලා ආනයනයට යොමු වෙච්ච තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම අපේ අපනයනය දිරිගන්නන වැඩසටහන වලට ප්‍රමුඛතාවය දීම තව සිදු වේ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අද ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපේ සුළු අපනයන භෝග තිබුණා, ඉස්සර තිබුණා අපේ අපනයන ශේෂ්ත්‍රයේ මුල් අදියරට තිබුණා තේපොල් රබර් කියලා. පසුව ගම්මිරිස්, කුරුඳු, කොකෝවා, කෝපි මේ විදිහට තමයි අපේ අපනයනයන් නම් වෙලා තිබුණේ. අද මේ සියලු අංශයන්හි අපිට දකින්න ලැබෙන්නේ ආපස්සට යෑම. ක්‍රමානුකූලව අපනයනය කරන ප්‍රමාණය අඩුවීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මිල ලැබෙන මිලත් අපිට දකින්න ලැබෙන්නේ අඩුවේ. දැන් පසුගිය කාලය තුළම අපිට දැනුණා දෙයක් තමයි අපේ ගොවියන් දැනට ඉන්න ගොවිනුත් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න අයත් මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙන තත්ත්වයක් අපිට පැහැදිලිව පේන්න තියෙනවා. දැන් ගම්මිරිස් ගොවියා
ඔබතුමිය දන්නවා ගම්මිරිස් ගොවියාට රුපියල් 1000කට වැඩිය මිලක් තිබුණා ගම්මිරිස් කිලෝ එකකට. අද ඒක හරිය අඩකින් අඩු වෙලා තියෙනවා. අඩකින් අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වෙම අද කෝපි වලට කුරුඳු වලට ඒ වගේම කරාබු මේ සියලුම දේවල් වෙනසල් සියල්ලටම තියෙන්නේ දැන් මිලේ අඩුවීමක්. අපි හිතුවා ඩොලර් එක වැඩි වෙනකොට ඩොලර් එක වැඩි වෙනවත් එක්ක හරිනම් මේ නිෂ්පාදකයාට වැඩි මිලක් ලැබෙන්න ඕන කියලා. නමුත් එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා දැනට ගම්මිරිස් ගොවීන් ගම්මිරිස් වගාවෙන් ඉවත් වෙනවා. දහස් ගණනක් මේ වෙනකොටත් ගම්මිරිස් වගාව අයින් කරලා තියෙනවා. ඒවා නඩත්තු කරන්නේ නැහැ. ඒවා පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද ඔවුන්ට ප්‍රමාණවත් ආදායමක් ඒ තුලින් ලබා ගන්න නොහැකි වීම නිසා. මේ වයිදී ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රතිපණයන සඳහා මේවා ගෙනේම පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න ඕන. පසුගිය කාල පරිච්ඡේදයේ ලොකු කතාබහකට ලක් වෙච්ච කාරණා කීපයක් පිළිබඳව මම කියන්න කැමති. ගම්මිරිස් ප්‍රතිපණයනේ කියලා ලංකාවට ගෙනේම පිළිබඳව වියට්නාම් වල තියෙන ගම්මිරිස් මේ රටට ගෙනාව. මේ ගම්මිරිස් ත්‍ත්වයෙන් ලංකාවේ ගම්මිරිස් ඇටයක්කින් ගන්න සැර ඒ රසය ගන්න මේ ගම්මිරිස් ඇට 3-4ක් විතර දාන්න වෙනවා. ඒ ත්‍ත්වයේ ගම්මිරිස් තමයි වියට්නාම් වලින් ගේන්නේ. නමුත් ඒ ගම්මිරිස් ගෙනල්ලා ලංකාවේ නමින් ඉන්දියාව ඇතුළු රටවල් කීපයකට අපනයනය කරන අවස්ථා බොහොමයක් ඇති වෙලා තිබෙනවා. මේ පිළිබඳව බොහොම කාලයක් ගිහිල්ලා තමයි හොයාගත්තේ. මොකද ගම්මිරිස් වලට මොකක්ද උනේ කියන එක පිළිබඳව ඇහුවම කිසිම නිලධාරියෙක්වත් කොහෙන්වත් තොරතුරක් ආවේ නැහැ ඒ වෙලාවේ ගම්මිරිස් මේ රටට ගෙන්නනවා කියලා. ගම්මිරිස් ගෙන්නන බව දැනගෙන හිටියේ නැහැ. අපිවත් දැනගෙන හිටියේ නැහැ. කැබිනට් මණ්ඩලයේ මමත් ඒ වෙලාවේ කටයුතු කරා. අපිවත් මුල් අවධියේ දැනගෙන හිටියේ නැහැ ගම්මිරිස් මේ රටට එනවා කියලා. නමුත් අවසානයේ බැලුවම මේ ජාවාරම සිද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට ගම්මිරිස් මේ රටට එන්නේ නැතුව නැවේදිම ගේන නැවේදිම අනිත් පැත්තට හරවල ලංකාවේ ලේබල් එකෙන් විදේශගත ප්‍රතිපණයනයක් වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මේ බොහෝ කුළුබඩු වර්ග ආහාර ද්‍රව්‍ය ගොඩක් දේවල් ලංකාවට ගේනවා. ඒක ගේන ක්‍රමවේදයක් තියෙනවා. ගෙනල්ලා ඒක ලංකාවේ සැකසුම් කළා අගේ දාමේ වැඩි කළා තමයි පිටරට යවන්න ඕන. ලංකාවට මදි දේවල් එහෙම ගේන අවස්ථා තියෙනවා. කජු උනත් එහෙමයි. අවුරුද්දකට මිලියන 750ක් විතර කජු ගේනවා ලංකාවට. එවෙන් වැඩි ප්‍රමාණයක් ආවා ප්‍රතිපණයන කරනවා. හැබැයි ඒවා ලංකාවේ ගෙනල්ලා ප්‍රොසෙස් කළා එහෙම තමයි යන්නේ වැලියු ඇඩඩ් කළා තමයි මේවා විදේශගත කරන්නේ. නමුත් මේ ගම්මිරිස් ජාවාරම කොච්චර ප්‍රබල වුණාද කියලා කිව්වොත් මේවා ලංකාවේ ගොඩබිමට බාන්නෙත් නැතුව අනිත් පැත්තට ගිහි බව අපිට වාර්තා වෙලා තියෙනවා. මේකට බොහොම අය සම්බන්ධ වෙලා තියෙන විශේෂයෙන්ම නිලධාරී පැලැන්තියකුත් ඉන්නවා. දේශපාලඥයොන්ට චෝදනා එල්ල වෙනවා. වගේම නිලධාරී පැලැන්තියක් මේ වෙනුවෙන් කැප වෙලා තියෙනවා කටයුතු කරනවා. අද වෙනකන් තාම මේක හොයාගන්න බැරි වෙලා තියෙනවා. මා දන්නා පරිදි මේක රහස් පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් යොමු වෙලා තියෙනවා. දැන් රහස් පොලිසියට පමණක් නෙවෙයි හරිනම් මේ FCID එකට දාලා හරි මේ වගේ කාරණයක් පිළිබඳව සොයාගන්න ඕන වහාම කඩිනමින් මේ පිළිබඳව කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අපේ රටට තියෙන පංගුව තමයි මේකෙන් අඩු වෙන්නේ. ඒ වගේම අපේ රටට තියෙන කීර්තිනාමය තමයි අපේ නිෂ්පාදන වල තියෙන මේකෙන් අහිමි වෙන්නේ. අපේ වෙළඳපොළ තමයි අහිමි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ ගොවියට ලැබෙන්න තියෙන මිල නොලැබී යනවා. මේ තුලින් ඒ පිළිබඳව අපි දැඩිවම අවධානය යොමු කරන්න කැමතියි. මේ වගේම බොහෝ දේවල් බොහෝ ආහාර ද්‍රව්‍ය ප්‍රතිපණයනයේ මුවාවෙන් යම් වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා නිලධාරීන් බොහොමයක්. මම කියන්න කැමතියි මේ කස්ටමර් ගැන උනත් කතා කරනකොට මෙතනුත් යම් විශාල ප්‍රමාණයක වංචා දූෂණ වලට මඟ පෑදිලා තියෙනවා. අපේ රටට ගේන බොහොමයක් ද්‍රව්‍ය වලට නිසියාකාරයේ මුදලක් රජයට අඩු ගානේ බදු විදියටවත් ලැබෙන්නේ නැහැ. දැන් අපේ අග්‍රාමාත්‍යතුමත් ආපු වෙලාවේ මම සදාහන් කරන්න කැමති සමහර භාණ්ඩ වර්ග වෙන නම් වලින් ගේන්න පටන් අරගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදියට කිව්වොත් උඳු ගෙන්නනකොට රුපියල් 150ක බද්දක් තියෙනවා. හැබැයි උඳු විදියට නේ මේවා ගේන පරිප්පු විදියට. ඒතකොට රුපියල් 8යි බද්ද තියෙන්නේ. මේක මේ ජාවාරම සිද්ධ වෙනවා. මේවා බොහොමයක් සමහර ඒවා එකක් දෙකක් අල්ල ගන්නවා කීපයක් අල්ල ගන්නවා. සමහර නිලධාරීන් කස්ටම් එකේ ඉතාමත් හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම සමහර නිලධාරීන් මේවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේකට සම්බන්ධ වෙච්ච ජාවාරම් කාර්යෝ කීප දෙනෙක් ඉන්නවා කොළඹ. මේ කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ ජාවාරම ගෙනියන්නේ. අපේ රටේ කිසිම දෙයක් මං හිතන්නේ අපිට ඉතාමත් රටක් විදියට ඉස්සරහට යන්න නම් වෙන මොනවත් කරන්න ඕනේ නැහැ. මේ රේගුවෙන් එන ආදායම හරියට ගන්න පුළුවන් වෙනවා නම් රේගුව තුලින් වෙන මේ සමහර ජාවාරම් කාර්යයන් කරන මේ ජාවාරම් නවත්ත ගන්න පුළුවන් නම් අපිට රටක් විදියට ඉස්සරහට යන්න ඒක මහඟු අවස්ථාවක් වෙනවා. අපේ රටට රාජ්‍යයට රජයට ලැබෙන ආදායම් අඩු වෙන ආයතන කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම රේගුව, අනිත් එක ආදායම් බදු දෙපාර්තමේන්තුව. ඒ වගේම මේ රජයට ලැබෙන ආදායම් මේ අංශ ටික හරියට කළමනාකරණය කරගන්න පුළුවන්කම ලැබුණොත් අපිට මං හිතන්නේ රටක් විදියට ඉස්සරහට යන්න ඒක පහසුවක් වෙනවා. ඒ වගේම අපනයන ශාස්ත්‍රයේදී අපි සඳහන් කළ යුතු වෙනවා මේ රටේ අපනයනය වැඩි කරගන්න එක හේතුවක් වුණා. මාත් එක සඳහන් කරන්න ඕනේ වෙලාවේ ජාතික ආණ්ඩුව තුලින් දීවරයන්ට තිබුණු තහනම ඉවත් කරගත්තා. දීවර මස් අපනයනයට තහනමක් තිබුණා, ඒ තහනම ඉවත් කරගත්තා. ඒක මේ රජයේ ගත්තු ඉතාමත් හොඳ පියවරක් කියන එක අපි පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. නැත්නම් යුරෝපයට අපිට මාළු කෑල්ලක්වත් යවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසාම 2017 වර්ෂයේ මමත් දීවර අමාත්‍යවරයා විදියට හිටියා, කටයුතු කරා. ඒ
ඔබතුමාට තව විනාඩි එක කාලයක් තියෙනවා.
විනාඩි?
විනාඩි එකයි.
හරි. ඒ කාලය තුල 140කට වැඩි අපනයන වර්ධනයක් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒක හොඳ සාධනීය තත්ත්වයක්. ඒ වගේම අනෙකුත් අංශ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය ආහාර මේ රටේ අපි නිෂ්පාදනය කරගන්න ඕනේ. මිරිස් ගෙන්නන්න විතරක් මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මිලියන 13000ක් 2017 අවුරුද්දේ වියදම් කළා තියෙනවා මේ රට රජයේ සල්ලි. මම හිතන්නේ මේ 2018 වර්ෂයේ ඊට වඩා තව එකහමාරක් මිලිය අඩු ගානේ තව මිලියන 4500ක් තව ඒකට එකතු වෙනවා. මොකද ඉන්දියාවේ මිරිස් මිල වැඩිවීම නිසා. ඒ වගේම මේ ගේන මිරිස්වල පරිභෝජනයට සුදුසුත්වය නෙමෙයි මේ ලංකාවේ යොදන්නේ නැති කෘමිනාශක බොහොමයක් යොදන ඔය රටවල. ඉතින් අපි ඒ වගේ මම ඒක උදාහරණයක් කිව්වේ බොහෝ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් බොහෝ දේවල් අපිට වගා කරගන්න පුළුවන් බොහෝ දේවල් රටින් ගේන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කඩිනම් වැඩපිළිවෙල සකස් කළ යුතු වෙනවා. අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්නත් ඒ වගේම විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් සම්බන්ධ වෙන මේ මොහොතේ මම සඳහන් කරන්න කැමති අගමැතිතුමනි හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිවෙන්න තිබුණු කර්මාන්තපුරේ විශාල ප්‍රමාදයක් ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඉඩම් අලුතෙන් පවරා ගැනීම කෙසේ
වෙත ඉඩම් සකස් කරගෙන තියෙන්නේ ආරම්භ කරන්න.
බොහොම ස්තුතියි.
මේ නීති ඕන කිව්වා අපි රුහුණු සංවර්ධන සංස්ථාව ඇති කරන්න දක්ෂිණ අධිකාරීතුමනේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒක සම්මත කරගත්ත එක මම පුළුවන්.
මොකද ඉතමත් මේ අපි කියන්නේ ඉඩම් පවරා ගැනීමට පෙර රජයේ සතුව තියෙන ඉඩම්වල කර්මාන්තයන් ප්‍රමාණයක් ආරම්භ කරලා රැකියා ආරම්භ කිරීම තුළ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. ඒක අපනයනය සඳහාත් ඒක ඉවහල් වෙනව රටට ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අවසාන වශයෙන් මම එක කාරණයක් මේ කවුරුත්ම නිරෝෂන් රාජ්‍ය අමාත්‍යතුමත් සඳහන් කරන නිසාවෙන් කිව යුතු වෙනවා මේ කොකේන් සම්බන්ධව දිගින් දිගටම ඇති වෙලා තියෙන චෝදනාව පිළිබඳව. මේ පිළිබඳව මම හිතනවා මේක බරපතල තත්ත්වයක්. පාර්ලිමේන්තුවට මම හිතන්නේ පාර්ලිමේන්තුව ගැන මහජන නියෝජිතයන් ගැන තියෙන විශ්වාසය ජනතාව තුළින් ගිලිහි යනවා. විශේෂයෙන්ම තරුණ පරපුර අද ඉතාමත් උගත් බුද්ධිමත්. ඒ අය විශ්වාස කරොත් මේ පාර්ලිමේන්තුව ඉන්න කොකේන් ගහන කට්ටිය, කුඩු ගහන කට්ටිය කියන අදහස ඒ අය තුළට ගියොත් වෙනත් ක්‍රියාමාර්ගවලට යෑමේ ප්‍රවණතාවයක් හැකියාවක් තියෙනවා. ඒ නිසා එහෙම ඉන්නව නම් ඇමතිවරේ, එහෙම ඉන්නව නම් මන්ත්‍රීවරයෙක් ඔහුව නම් කළා ඔවුන් වෙත ලබා දෙන්න පුළුවන් ඉහළම දඬුවම ලබා දිය යුතු වෙනවා. පොදුවේ මේ චෝදනාව එල්ල කිරීම තුළ හැල්ලු වෙන්නේ පාර්ලිමේන්තුව, ඒ වගේම මහජන නියෝජිතයන්. ඒක තුළින් මහා නරක ආදර්ශයක් රටට ඇති වෙනවා. ඒ වගේම අපේ තරුණ පරපුරට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ හිතන්න පුළුවන් සමහර ලාට මන්ත්‍රීවරු ඇමතිවරුත් කොකෙන් ගහනවා නම් අපි එකක් ගැහුවම මොකද කියලා. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඒ පිළිබඳව
සඳහන් කරන්න
ඔබතුමියට ස්තුතිවන්තයි.